ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
එහෙමනම් මේ අදත් සූදානම මේ වෙනකොට ලෝකයේ ප්‍රමුඛ වශයෙන් කතා බහ කරන ලෝක ප්‍රවෘත්ති විමසා බලන්න. පුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වෙනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අයිබෝන් අමල්.
අයිබෝන් දිලෘක්ෂි.
ට්‍රම්ප් ප්‍රමුඛ කාරණා තමයි ඉතාමත් ලෝකයේ ප්‍රමුඛතම ලෝක ප්‍රවෘත්ති බවට පත් වෙලා තියෙන්නේ. මේ දවස්වල ට්‍රම්ප් සම්බන්ධයෙන් අංශ කිහිපයකින් කතා බහ කරනවා. ප්‍රධානතම කාරණාව බවට පත් වෙලා තියෙන්නේ ලෝකයේ ඔහුගේ එක්තරා විදිහකට ඡන්ද පුරන්දුවක් බවටත් පත් වෙලා තියෙන ලෝකයේ තියෙන ප්‍රධානතම යුදමය වාතාවරණ නිමා කරලීම උදෙසා ට්‍රම්ප්ගේ උත්සාහය පිළිබඳව. එතනදී අපිට මේ වෙනකොට තියෙන ප්‍රමුඛතම කාරණාව විදිහට අමල් කතා බහ කරන්න පුළුවන් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සිදුවන්නට යන හමුව පිළිබඳව. මේ හමුවේ මුඛ්‍ය පරමාර්ථය වෙලා තියෙන්නේ රුසියා යුක්‍රේන යුද්ධේ නිමා කරලීම කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ පිළිබඳව තියෙන සූදානම කොහොමද මේ වෙනකොට ට්‍රම්ප්ගේ පැත්තෙන් සහ රුසියාව පැත්තෙන්?
ඔව් දිලෘක්ෂි, මේක කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් දුරකථන ඇමතුමක් අරන් තිබුණා පුටින් ජනාධිපතිවරයාට. මේ දුරකථන සංවාදය පැය එකහමාරක් විතර ගියා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ සාකච්ඡාවලදී එකිනෙකාට ආරාධනා කරගත්තයි කියලා තියෙනවා තමන්ගේ අගනුවරට පැමිණෙන්න කියලා. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් මොස්කව් නුවරටත් පුටින් ජනාධිපතිවරයා වොෂින්ටන් වලටත් ආරාධනා කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. මේකේ වඩාත්ම වැදගත් කාරණාව වෙන දිලෘක්ෂි, මේ දුරකථන සංවාදයෙන් පස්සේ ට්‍රම්ප් ජනමාධ්‍යවේදීන්ට පැවසුවා ඔහු පුටින් ජනාධිපතිවරයාත් අතර හමුවක් සෞදි අරාබියාවේදී ඉතාමත්ම නොදුරු දිනකදී ඇතිවන්නට පුළුවන් කියලා. මේක විශේෂයෙන්ම යුක්‍රේන් යුද්ධය නතර කිරීම සම්බන්ධයෙන් ඒ සාකච්ඡාවක් එවැනි සාකච්ඡාවක් ඇති කිරීම සඳහා මේ දෙපළ එකඟ වෙලා කතා කරගත්තා. මේකට මැදිහත්කරුවෙක් හැටියට සෞදි අරාබියාවේ ඔටුන්න හිමි මොහමඩ් බින් සල්මන් කුමරු මේකට ඍජුවම දායක වුණයි කියලා වාර්තා වෙලා තියෙනවා.
ඔව්, ඒත් එක්කම අමල් මේ අපිට වාර්තා වෙනවා මේ දැන් ඔය රුසියා යුක්‍රේන යුද්ධය ආරම්භ වන්නටත් මූලික හේතුවක් බවට පත්තුණු යුක්‍රේනය නේටෝවේ සමාජිකත්වය ලබා ගන්නට දරපු උත්සාහය පිළිබඳව. දැන් වසර තුනක් වගේ කාලයක් යුද්ධෙත් ගිහිල්ලා තාමත් නේටෝ සමාජිකත්වය ලැබිලත් නැහැ යුක්‍රේනයට. එතකොට දැන් මේ විදිහට යුද්ධේ නිමාවට පත් වෙන්නට ඇමරිකාව මූලිකත්වය අරගෙන මේ විදිහට කටයුතු කරන අතරතුරේදී නේටෝ සමාජිකත්වයේ පිළිබඳව කොයි වගේ වාතාවරණයක්ද අපිට දැනගන්න තියෙන්නේ යුක්‍රේනය හා සම්බන්ධව?
ඔව්, මෙතන ඇත්තම ඩොනල්ඩ් ට්‍රම්ප් දිලෘක්ෂි මෙතෙක් කල් ඇමරිකාව අනුගමනය කරපු විදේශ ප්‍රතිපත්තියට හාත්පසින්ම දෙයක් තමයි කළේ. ඔහු බොහොම කෙලින්ම සඳහන් කරා යුක්‍රේනයට නේටෝ සංවිධානයේ සමාජිකත්වයේ ලැබීම ප්‍රායෝගික කාරණාවක් නෙමෙයි කියලා. ඒ කියන්නේ බොහොම පැහැදිලිවම ඇමරිකාව මේ අවස්ථාවේදී යුක්‍රේනය නේටෝ සමාජිකත්වයේ ගැනීම සම්බන්ධයෙන් එකඟතාවයක් නැහැ කියන කාරණාව සඳහන් කළා. ඉතින් මේකට යුරෝපයේ අනිකුත් රටවල් විශේෂයෙන්ම යුරෝපයේ නේටෝ සංවිධානයේ සමාජිකත්වයේ දෙන අනිත් රටවල් තමන්ගේ විමතිය පළ කළා. විශේෂයෙන්ම ජර්මනිය වගේ රටවල් සඳහන් කළා මෙච්චර කල් මේ යුද්ධය පැවතුනේ යුක්‍රේනය නේටෝ සංවිධානයට පැමිණෙන්න ඒ ගත්තු උත්සාහය එය වැළැක්වීමට ඒක තමන්ට තර්ජනයක් හැටියට සලකලා තමයි රුසියාව මේ යුද්ධය ආරම්භ කරේ. ඉතින් මෙතනදී යුක්‍රේනයට නේටෝ සංවිධානයේ සමාජිකත්වය ලබා නොදී කොහොමද මේ යුද්ධය අවසන් කරන්න කියන කාරණාව. ඉතින් ඔබ්බට ගිහිල්ලා දිලෘක්ෂි මේ නේටෝ සමාජිකත්වයටත් ඔබ්බට ගිහිල්ලා ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ආරක්ෂක ලේකම්වරයා මෙතන මේ අවස්ථාවේදී සඳහන් කළා යුක්‍රේනයට සිද්ධ වෙනවයි කියලා 2014 තිබිච්ච දේශ සීමා නැවත ලබා ගැනීමේ ඒ බලාපොරොත්තු අත්හරින්නට වෙයි කියලා. ඒ කියන්නේ රුසියාව විසින් යුක්‍රේනයේ අල්ලාගත්තු ප්‍රදේශ නැවතත් යුක්‍රේනයට ලබා ගැනීමේ හැකියාවක් නැහැයි කියන කාරණාවත් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා. ඊට අමතරව ඔහු තවදුරටත් සඳහන් කළා තිබුණේ යුක්‍රේනය බලාපොරොත්තු වෙනවනම් යුද්ධය නිසා ඇතිවෙච්ච පාඩුවන් එවැගේ දේවල් ලබා ගන්නට ඒ සම්බන්ධයෙනුත් ඔවුනට ඒ බලාපොරොත්තු අතාරින්නට සිද්ධ වෙනවා. ඊට වඩාත්ම වැදගත් කාරණාව තමයි මේ සාකච්ඡා ආරම්භීම සඳහා ඇමරිකාව රුසියාවට කිසිම කොන්දේසියක් පනවන්නේ නැහැ කියන කාරණා. ඉතින් කොන්දේසි විරහිතව රුසියාව සාම වැඩපිළිවෙලකට කැඳවීමට තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතනදී යෝජනා කරලා තියෙන්නේ. ඒ මුල් වටේදී ඒ සාකච්ඡාවලට යුක්‍රේනය සහභාගි වන්නේ නැහැ කියලත් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරලා තියෙනවා. නමුත් පුටින් ජනාධිපතිවරයාත් එක්ක පැය එකමාරක විතර කරපු සාකච්ඡාවෙන් පසුව ඔහු සෙලෙන්ස්කි ජනාධිපතිවරයාට වෙනමම දුරකථනයෙන් අමතලා තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී යුක්රේන් ජනාධිපතිවරයා කිව්ව දෙයක් හෝ එහෙම නැත්නම් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරපු ඍජුවම කතා කරපු දේවල් සම්බන්ධයෙන් වාර්තා වෙලා නැහැ. නමුත් මෙතනදී යුක්රේනයට ඔවුනට කරන්න දෙයක් නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ යෝජනාවට එකඟ වෙනවා මිසක්ක මේකට විරුද්ධ වුණොත් ඒ වෙන විකල්පයක් නැහැ කියන කාරණාවත් ඇමරිකාව ඉඟි කළා තියෙනවා. නමුත් ඇත්තටම මේ මැතිවරණයට පිවිසුනේ දිලෘක්ෂි ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දුවක් දීලා තිබුණා. ඔහු බලයට ඇවිල්ලා පැය 24ක් ඇතුළතදී යුක්‍රේන් රුසියා යුද්ධය අවසන් කරනවායි කියලා. ඔහුට ඒක කරන්න බැරි වෙලා තියෙනවා. නමුත් දැන් ඔහු බොහොම දැඩිව මේ යුද්ධය රුසියාවට වාසි වෙන අන්දමින් හරිකමක් නැහැ, මේ යුද්ධය අවසන් කිරීමට කටයුතු කරනවායි කියලා තියෙනවා. ඒකේ තවත් විශේෂ කාරණාවක් තමයි තවදුරටත් ඇමරිකාවේ මුදල් යුක්‍රේනයේ වෙනුවෙන් යොමු කරන්නට බැහැයි කියන කාරණාවත් ඔහු යුක්‍රේනයට අවධාරණය කළා තියෙනවා.
තවත් අවධානයට ලක්වන කාරණාවක් අද ඔස්ට්‍රේලියානු වේලාවෙන් මීට පැය දෙකකට විතර කලින් සිදු වුණා. ඒ තමයි ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ නායකයා, ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රාජ්‍ය නායකයා ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව හමු වුණා. ඒ තමයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි. දැන් ඇමරිකාව සහ ඉන්දියාව අතරත් තියෙන වෙනම ගනුදෙනුවක්. ආසියාතික කලාපයේ ඇමරිකානු මිතුරා තමයි ඉන්දියාව. එතකොට මේ හමුව කොයි ආකාරයෙන් වැදගත් වෙනවද අමල් ආසියාතික කලාපීය දේශපාලනයට සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලෝකයේ පාලනය කරන මේ නව ක්‍රමවේදය පිළිබඳව මේ දවස්වල බොහෝ දෙනෙක් කතාබහ වෙන මේ ක්‍රමෝපාය සහ සම්බන්ධව අපි කල්පනා කළත් කොහොමද ඉන්දීය ඇමරිකා මේ රාජ්‍ය නායක දෙපළගේ හමුවීම අපිට විග්‍රහ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ?
දිලෘක්ෂි, මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන සම්ප්‍රාප්තියත් එක්කල ලෝකයේ තියෙන භූදේශපාලන සිතියම සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්ච බවක් තමයි දැන් පෙනී යන්නේ. දැන් මෝඩි අග්‍රාමාත්‍යවරයා හරි ඉක්මනට වොෂිංටන් නුවරට ගිහිල්ලා ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වෙන්න හේතු වෙලා තියෙන්නේ මේ දෙරට අතර තියෙන ද්විපාර්ෂික වෙළඳාම් සම්බන්ධයෙන් උද්ගත වීමට නියමිත ආරවුලක් සමනය කර ගැනීමටයි. ඒ එක්කම ඇමරිකාව නීති විරෝධී සංක්‍රමණිකයන් පිටමන් කරන වැඩපිළිවෙල, ඒකත් එක්කලා මෝඩි අග්‍රාමාත්‍යවරයා උත්සාහයක් අරගෙන තියෙනවා ඇමරිකාවට තව වැඩිපුර ඉන්දියාවෙන් විශේෂම මේ පරිගණක ශාස්ත්‍රයේ ඉංජිනේරුවන්, එහෙම නැත්නම් ඒ තාක්ෂණික ශිල්පීන් යැවීම සඳහා වැඩිපුර වීසා කෝටාවක් ලබා ගැනීම. ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වටේ ජනාධිපති වුණ අවස්ථාවේ ඔහුට පළමුවෙන්ම සුබපතපු නායකයා හැටියට මෝඩි අග්‍රාමාත්‍යවරයා සඳහන් වෙනවා. දැන් අපි දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම අනෙකුත් රටවල් වලට තීරු බදු වැඩි කරන එකක් ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන්ම තමන්ගේ රටත් එක්ක තමන්ට අවාසි වෙළඳ ශේෂයක් තියෙන රටවල් එක්කලා, අපි කියන මේ ට්‍රේඩ් බැලන්ස් එක අනිත් රටවල් වලට වාසි වෙන විදිහට තියෙනවා නම් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒවා සමතුලිත කරන්න ඒ රටවල් වලින් එන භාණ්ඩ වලට වැඩි තීරු බද්දක් දැන් අය කළා තියෙනවා. විශේෂයෙන්ම අපි යකඩ ඇලුමිනියම් වගේ දේවල් බැලුවොත් ඔහු 25%ක බද්දක් ඇති කළා තියෙනවා. ඉතින් ඉන්දියාව සම්බන්ධයෙන් උත් එවැනිම තත්වයක් මතු වෙලා තියෙනවා. මොකද ඉන්දියාව සහ ඇමරිකාව අතර තියෙන වෙළඳ සම්බන්ධතාවලදී ඒකේ වැඩි වාසියක් තියෙන ඉන්දියාවට. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා තියෙනවා මේ අවස්ථාවේදී ඒ විදිහට වැඩි වෙළඳ වාසියක් තියෙන රටවලින් ඇමරිකාවට එන බඩුවලට තීරු බදු වැඩි කරන්න ඔහු කටයුතු කරනවා කියලා. ඉතින් මේ අවස්ථාවේදී මෝඩි අග්‍රාමාත්‍යවරයා මේ ඇමරිකාවට අවාසි සහගතව තියෙන ද්විපාර්ෂික වෙළඳාම යම් කිසි විදියකට සමනය කරන්නට ඔහු පියවර කීපයක් අරන් තිබුණා. ඒ තමයි ඇමරිකාවෙන් ඉන්දියාවට ලබා දෙන භාණ්ඩවල යොදන තීරුබදු ප්‍රමාණය අඩු කරලා තිබුණා. විශේෂයෙන් මේ හාලි ඩේවිඩ්සන් වගේ ඉහළ මිලක් තියෙන මෝටර්සයිකල්, සුපිරි මෝටර්සයිකල් වලට තියෙන බදු 30% සිට 120% දක්වා අඩු කරලා තිබුණා. ඉතින් මේකත් මේ සංචාරයට කලින් මෝඩි අග්‍රාමාත්‍යවරයා ගත්ත පියවරක්. ඒ එක්කම ට්‍රම්ප් ජනාධිපතිවරයා නීති විරෝධී ඇමරිකාවට ඇතුල් වෙච්ච ඉන්දිය පුරවැසියන් 100 දෙනෙක් නැවතත් ඉන්දියාවට පිටමං කළ තිබුණා. ඒ පුද්ගලයන් බාර ගැනීමට මෝඩි අග්‍රාමාත්‍යවරයා කටයුතු කළ තුනා. ඉතින් මෙතනදී මේ පුද්ගලයන්ව අත්පය දම්බල් වලින් ගැට ගහලා 100 දෙනෙක් ගුවන් යානයකින් ඉන්දියාවට ගෙනලා තිබුණා. ඉතින් මේ ඡායාරූප දැක්කහම ඉන්දියාව පුරහම මේකට දැඩි විරෝධයක් එල්ලවලා තිබුණා. නමුත් ඒ විරෝධය මැද්දේ මෝඩි අග්‍රාමාත්‍යවර සඳහන් කළ තිබුණා ඇමරිකාවේ ඉන්න ඉන්දියානු නීති විරෝධී සංක්‍රමණිකයන් බාර ගැනීමට තමන් කැමති. නමුත් එකට ප්‍රතිඋපකාරයක් හැටියට ඉන්දියාවට තවත් වීසා කෝටාවක් වැඩි කරලා දෙන්න කියලා විශේෂයෙන් මේ තාක්ෂණික ක්ෂේත්‍රයේ පුද්ගලයන්ට රැකියා අවස්ථා ලබා දෙන්න. ඉතින් මේ සාකච්ඡාව, මේ ද්විපාර්ෂික සාකච්ඡාව ඉතාම වැදගත් එකක් වෙන්නේ. මෝඩි අග්‍රාමාත්‍යවරයා උත්සාහ කරනවා ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිකටම මේ තීරු බදු පාවිච්චි කරමින් අනෙකුත් රටවල් වලට වෙළඳාම සම්බන්ධයෙන් බාධක එල්ල කරන වටපිටාවක ඉන්දියාවට වඩා වාසිසහගත තත්ත්වයක් ලබා ගැනීමට තමයි ඔහු මේ විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් හම්බෙලා මේ ද්විපාර්ෂික සාකච්ඡාව පවත්වලා තියෙන්නේ.
මීළඟ කතාවටත් ට්‍රම්ප් සම්බන්ධයි. ඇත්තටම දැන් මේ වෙනකොට ලෝකයේ ප්‍රවෘත්ති වලින් 75%කට වඩා වැඩි සංඛ්‍යාවක් නිර්මාණය වෙන ට්‍රම්ප් කේන්ද්‍ර කරගෙන, ඔබට මතක ඇති අපි මීට කලින් සතියක කතා බහ කළා ට්‍රම්ප් කිව්වයි කියලා. ගාසා තීරයේ දැන් මේ වෙනකොට බොහෝ දෑ විනාශ වෙලා හමාරයි. ඒ නිසා ගාසා තීරයේ පලස්තින සම්භවයක් සහිත පුද්ගලයින් ගාසා තීරයෙන් පිටමන් කළ යුතුයි. ඔවුන්ට ජෝදානයේ හෝ ඊජිප්තුවේ පදිංචි කරවීම උදෙසා ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඇමරිකාව ගාසා තීරයේ පාලනය තමන් යටතට පත් කරගන්න කැමතියි කියන මේ ප්‍රකාශය. මේක තාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් විදිහට කතා බහ වෙමින් තියෙනවා ලෝකේ. ඒ අතරතුරේදී සටන් විරාමයක් ක්‍රියාත්මක වෙනවා අපි දන්නවා ඊශ්‍රායලයේ සහ හමාස් සංවිධානය අතර. දැන් හමාස් අමල් මේ වෙද්දි කියලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඔය ප්‍රකාශයත් එක්ක සටන් විරාම ගිවිසුම මේ වෙනකොට කඩ වෙලා තියෙන්නේ. එහෙමනම් මේ වෙනකොට සටන් විරාම ගිවිසුමේ තියෙන එකඟතාවන් වලට අනුකූලව ප්‍රාණාපකරුවන් නිදහස් කරන්න ඔවුන් සූදානම් නැහැ කියලා. මොනවද ඒ පැත්තෙන් දැන් අපිට වාර්තාවන අලුත් තොරතුරු මේ ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියත් එක්ක ඔහු සිදු කරපු මේ ප්‍රකාශයත් එක්ක සටන් විරාම ගිවිසුම තවදුරටත් පවතීද කියන කාරණාව සම්බන්ධයෙන් යම් ගැටලුකාරී වාතාවරණයක් තියෙන තත්වයකුත් එක්ක අපි දැනගන්න කැමති අලුත්තරතුරු ඒ පැත්තෙන් මොනවද වර්තාවන්නේ කියලා.
ඔව් දිල්රුක්ෂි, දැන් මේ අතිවෙච්ච සටන් විරාම ගිවිසුම ප්‍රකාරව හමස් සංවිධානය හෙට වෙනකොට ඔවුන්ගේ යටතේ ඉන්න ඒ ප්‍රාණඝාතකරුවන් පිරිසක් නිදහස් කිරීමට නියමිතයි. නමුත් හමස් සංවිධානය දැන් ප්‍රකාශ කරලා තියෙන්නේ දිගින් දිගටම ඊශ්‍රායලයේ මේ සටන් විරාමයේ උල්ලංඝනය කරන නිසා ඔවුන්ට මේ ආකාරයෙන් හෙට ඒ ප්‍රාණඅපකරුවන් සංඛ්‍යාවක් නිදහස් කරන්න බැරි වෙයි කියලා. ඉතින් මේකට ඊශ්‍රායලයේ බොහොම දැඩිව විරෝධය පළ කරලා තියෙනවා. ඒ එක්කම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති දැන් කියලා තියෙනවා හමාස් සංවිධානය හෙට වෙනකොට ඒ පොරොන්දු වෙච්ච විදිහට ප්‍රාණඅපකරුවන් නිදහස් කළේ නැත්නම් සම්පූර්ණයෙන්ම හමාස් සංවිධානය විනාශ කරන්නට කටයුතු කරනවා. ඒ වගේම ඊශ්‍රායලය සඳහන් කළා තියෙනවා ඔවුන් අලුත් යුද මෙහෙයුමක් ආරම්භ කරලා මුළු ගාසා තීරයම විනාශ කරන්නට කටයුතු කරනවා. ඉතින් කටාර් රාජ්‍ය මේ වෙනකොට බොහොම මහන්සි වෙන බවක් වාර්තා වෙනවා. මේ දෙපාර්ශවයේ නැවතත් එක මේසයකට ගෙනල්ලා මේ සටන් විරාමයේ දිකට පවත්වාගෙන යාමට කටයුතු කරන්න ඒ සඳහා හම සංවිධානයේ කැමැත්ත අරගෙන අර ප්‍රාණඅපකරුවන් නිදහස් කිරීමේ වැඩ හිට වෙනකොට නිම කරන්නට බලාපොරොත්තු වෙනවා.
අපි අවසාන කතාවටත් ට්‍රම්ප් යලිත් සම්බන්ධ වෙනවා. ඔබට මතක ඇති ට්‍රම්ප් ජනාධිපති පදවියට පත් වුණාට පස්සේ ගත්ත විධායක තීරණවලට අනුකූලව USAID නතර කරන්නට කටයුතු කළා. ලෝකයේ විවිධ රටවල් වලට මේ USAID හරහා ලැබුණු මූල්‍ය ආධාර ඉන් පස්සේ නතර වුණා. දැන් අපි එහිදී සාකච්ඡා කළා ලංකාවටත් කොහොමද මේක බලපෑවේ කියලා. මට මතකයි අමල් ඔබ පසුගිය සතියේදී සඳහන් කිරීමක් කළා මාධ්‍යවේදීන් පුහුණු කරන්න, එතකොට ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ලක්වුණු කාන්තාවන් වෙනුවෙන් යම් සුබ සාධන සේවා ක්‍රියාත්මක කරන්න, මේ වගේ දේවල් වලට මේ මූල්‍ය ආධාර ලැබුණයි කියලා. හැබැයි දැන් මේ වෙද්දී ට්‍රම්ප් ප්‍රකාශ කරනවා මේවට ආධාර ලබා දීම කෙසේ වෙතත් ආණ්ඩු පෙරලන්නට පවා මේ USAID එකේ ආධාර මුදල් එක්තරා අන්දමකින් හේතුවක් වෙලා තියෙනවා කියලා. මේක ටිකක් ආන්දෝලනාත්මක කතාවක් නිසා මම කැමතියි දැනගන්න ඔහුගේ මේ ප්‍රකාශයේ යටි අරමුණ සහ ඒහා සම්බන්ධව වාර්තා වෙන තොරතුරු මොනවාද කියලා.
ඔව් දිලක්ෂ, මෙතන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ නව පාලනය සඳහන් කරලා තියෙන්නේ මේ USAID මුදල් පාවිච්චි කරලා විශේෂයෙන්ම දියුණු වෙන රටවල් වල ආණ්ඩු වෙනස් කරන්නට, ඒ වගේම මේ රිජීම් චේන්ජ් වගේ වැඩ වැඩ සඳහා මේ මුදල් පාවිච්චි කරලා තියෙනවා කියලා. ඒ වගේම ඔහු සඳහන් කරලා තියෙනවා මේ LGBTQAI වගේ ඒ එවැනි සංවිධාන වලටත් මේ විශාල මුදල් ප්‍රමාණයක් ලබා දීලා තිනවා. ඉතින් මේ සමාජයේ ඔවුන් විශ්වාස කරන ඒ සදාචාරයට පටහැනිව මේ මුදල් පාවිච්චි කරලා ජනතාවගේ ආකල්ප වෙනස් කරන්නට කටයුතු කළ තියෙනයි කියලා. ඉතින් මේකේ වඩාත්ම භයානකම චෝදනාව තමයි බංග්ලාදේශයේ ශ්‍රී ලංකාව වගේ රටවල් වල දේශපාලන වෙනස්කම් කිරීම සඳහා මේ මුදල් පාවිච්චි කළයි කියලා. ඉතින් මේ චෝදනාව දැන් එල්ල වෙලා තියෙනවා. නිශ්චිත වශයෙන්ම කොයි කාල වකවානුවේද කාටද මේ මුදල් කොයි ආකාරයෙන්ද ලබා දුන්නේ කියන එවැනි නිශ්චිත තොරතුරු ලබා දීලා නැහැ. නමුත් සමස්තයක් හැටියට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයේ නම් කළා තියෙනවා මේ ආකාරයට USAID මුදල් ලබාගෙන ආණ්ඩු වෙනස් කිරීමට, එහෙම නැත්නම් දේශපාලන බලපෑම් වෙනුවෙන් ඇමරිකානු මුදල් පාවිච්චි කරයි කියලා.
හොඳයි, එහෙමනම් අපිට ලැබිලා තියෙන කාල සීමාවත් එක්ක අද අපි ප්‍රමුඛතම කාරණා කිහිපය කෙරෙහි අවධානයට ලක් කළේ මේ ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයෙන්. අමල්, බොහොම ස්තුතියි මෙවරත් මේ තොරතුරු රැගෙන ආවට. ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතායි එහෙමනම් පුරුදු විදිහට මේ තොරතුරු අපිට සමීප කළේ. බොහොම ස්තුතියි අමල්. අපි ලබන සිකුරාදා නැවතත් මේ විශේෂ අංකයේදී හමුවෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.